ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි අදත් ලෝවටා විදේශවිත්ති සමාලෝචනය ප්‍රමුඛ කරගන්නේ මේ වෙනකොට ලෝකේ පුරාම ව්‍යාප්ත වෙමින් තියෙන කොරෝනා වෛරස් තත්ත්වය සම්බන්ධව වන අලුත්ම තොරතුරු වාර්තා කිරීම සඳහායි. ඇත්තටම මේ වෙනකොට බොහොම කනගාටුදායකව අපිට දැනුම් දෙන්නට සිද්ධ වෙනවා, මේ වෙනකොට ලෝකේ පුරාම කොරෝනා වෛරස් ආසාදිතයෙන් 10 ලක්ෂය පන්නලා තියෙනවා. මේක අලුත්ම ආරංචිය විදිහට අපිට ලැබෙන්නේ. ඊට අමතරව ලෝකේ ප්‍රමුඛ රටවල්, ඊට අමතරව අලුතෙන් මේ රෝගය ව්‍යාප්ත වෙමින් තියෙන රටවල් මොනවද, යම් යම් රටවල් මේ සම්බන්ධයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මොන වගේ තීන්දුව තීරණවලට එළඹිලා තියෙන්නේ කියලා අපි අද දවසේදී මේ සාකච්ඡාවෙන් විමසා බලමු. සුපුරුදු විදිහට ලෝවටා විදේශ විති සමාලෝචනයට අපිත් එක්ක සම්බන්ධ වෙනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදියට. අයබෝන් අමල්, සුබෝදෑසනක්.
අයබෝන් දිලක්ෂි.
අපි මුලින්ම කතා බහ කරමු අමල්. මේ වෙනකොට කොරෝනා වෛරස් රෝග ව්‍යාප්තිය සම්බන්ධව එකතු වෙන අලුත්ම දත්ත පිළිබඳව.
දිලක්ෂි, මේ වෙනකොට ලෝකයේම ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10 ලක්ෂය ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒ එක්කම මේ රෝගය නිසා ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාවත් 50,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඇත්තටම බ්‍රහස්පතින්දා හවස වෙනකොට මුළු ලෝකයේම සංඛ්‍යාලේඛන බලපුවාම 51,718ක් ජීවිතක්ෂයට පත්වුණා කියලා වාර්තා වෙනවා. ඒ එක්කම වැඩිම ආසාදිතයන් ඉන්න රට හැටියට ඇමරිකාව පත් වෙනවා. ලෝකයේම 10 ලක්ෂයක් ආසාදිතයන් ඉන්නකොට ඇමරිකාව ඒකෙන් 4 පංගුවක විතර වගේ ප්‍රමාණයක් ඇමරිකාවෙන් වාර්තා වෙන්නේ. දැනට ඇමරිකාවේ රෝගය නිසා ජීවිතක්ෂර පත්වෙච්ච සංඛ්‍යාව 5,500 ඉක්මවා ගිහින් තියෙනවා. ඒ සංඛ්‍යාවත් ඉදිරියේදී බොහෝ දුරට වැඩිවීමේ අවදානමක් තියෙනවායි කියලා තමයි වාර්තා වෙන්නේ.
අමල්, මේ අපි අර මේ කොරෝනා වෛරස් රෝග ව්‍යාප්තිය සම්බන්ධව කතා බහ කරද්දී වැඩි තර්ජනයක් එල්ල වෙලා තියෙන රටවල් කීපය පිළිබඳව අවධානය යොමු කරමුද? දැන් අපි ගිය සතියේදීත් ඔය ඇමරිකාවේ වැඩිම රෝග ව්‍යාප්තියක් සිද්ධ වෙන්නට තියෙන ඉඩකඩ වැඩි කියන ඉංගිය පළකලා මේ විශේෂංගෙනුත් ඒ වෙනකොට තියෙන දත්තානුකූලව දැන් මේ සතිය වෙද්දී ඒක සිද්ධ වෙලා හමාරයි. දැන් එතකොට තර්ජනය එල්ල වෙලා තියෙන අනිකුත් රටවල් පිළිබඳව කතා බහ කරද්දී ස්පාඤ්ඤය, ඉතාලිය වගේ රටවල් ප්‍රමුඛ ස්ථානයට පත් වෙලා තියෙනවා. මේ රටවල් වල තත්ත්වය කොහොමද මේ වෙනකොට?
ඔව් දිලක්ෂි, ඇත්තටම ඉතාලිය තමයි වැඩිම පීඩාවට පත්ුනේ මේ රෝගය නිසා. දැන් ඉතාලි බලධාරීන් විශ්වාස කරනවා ඔවුන්ගේ මරණ සංඛ්‍යාව 14,000ක් කිට්ටු කළ තිබුණට මේ වෙනකොට අලුත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවායි කියලා. ඉතින් එක්තරා විදිහකට මේ රෝගයෙන් ඉතාමත්ම දරුණු ලෙස පීඩාවට පත්වෙච්ච ඉතාලිය යම් කිසි ප්‍රමාණයකට මේ රෝගය මැඩ පැවැත්වීමට, එහෙම නැත්නම් පාලනය කිරීමට හැකි වෙලා තියෙනවා. ඒ එක්කම ස්පාඤ්ඤය දැන් ඔවුන්ගේ රටෙත් 110,000කට අධික ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කරලා තියෙනවා. ඒ එක්කම මේකෙන් ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව 10,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට එක් දිනකදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන්නෙත් ස්පාඤ්ඤෙන්. බ්‍රහස්පතින්දා ඉඳලා පැය 24ක කාලයකදී ස්පාඤ්ඤයේ 1,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. නමුත් ඒ එක්කම ස්පාඤ්ඤ බලධාරීන් ප්‍රකාශ කරන්නේ වැඩිම මරණ සංඛ්‍යාවක් එක් දිනකදී ස්පාඤ්ඤෙන් වාර්තා වුණාට මේ වෙනකොට අලුත් ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ විශාල පහත වැටීමක් ඔවුන්ට දැන් පෙනෙන්නට තියෙනවායි කියලා. ඉතින් අපි බැලුවොත් මේ ප්‍රස්ථාරයක් හැටියට බැලුවොත් දැන් ඒ ප්‍රස්ථාරය පල්ලෙහාට යොමු වෙන තත්ත්වයක්. එහෙම නැත්නම් අපි කියන මේ අර ෆ්ලැටන් ද කර්ව් කියන තත්ත්වයට දැන් යුරෝපයේ රටවල් පත් වෙමින් තියෙනවා. ඔවුන් එක්තරා විදියකට රෝගය පාලනය කර ගැනීමට හැකි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. නමුත් අවධානය වැඩිම කලාපයේ හැටියට දැන් උතුරු ඇමරිකානු ප්‍රදේශයේ, විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ, ඒකෙත් නිව්යෝර්ක් ප්‍රාන්තය ඉතාමත්ම අවදානම් තත්ත්වයට පත් වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ.
දැන් අමල්, යුරෝපීය කලාපය පිළිබඳව කතා බහ කරද්දී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයත් එතනදී කැපී පෙනෙන වැඩි රෝගී සංඛ්‍යාවක් වාර්තා කිරීම පිළිබඳව ඒ රටවල් දෙකෙහි තත්ත්වය කොහොමද මේ වෙද්දී?
විදුෂි, ෆ්‍රාන්සේ මේ වෙනකොට සියලුම රෝහල් වල ඔවුන්ගේ උපරිම ඕනට රෝගීන් උපරිම සංඛ්‍යාවක් ලැබිලා තියෙනවා. අලුත් රෝගීන් රෝහල් වලට ඇතුළත් කරන්න බැරි තත්ත්වයක්. මේ කාරණාව නිසා මේ වෙනකොට ප්‍රංශය ඔවුන්ගේ කොරෝනා ආසාදිත රෝගීන් ගුවන් මගින් අසල්වාසී ජර්මනියට අරන් යන්න දැන් කටයුතු කරලා තියෙනවා. ඒ එක්කම සමහර දුම්රිය මැදිරි තාවකාලිකව රෝහල් හැටියට පරිවර්තනය කරලා දුම්රිය මගිනුත් සමහර රෝගීන්ව ජර්මනියට ගෙනියන්න ඔවුන් වැඩපිළිවෙලක් දැන් යොදලා තියෙනවා. ජර්මනිය ආසාදිතයන් හිටියට ජර්මනියේ වාර්තා වෙච්ච මරණ සංඛ්‍යාව බොහොම අඩුයි. දිල්දුක්ෂි, ජර්මනියේ 84,000ක් විතර ආසාදිතයන් ඉන්නකොට මරණ සංඛ්‍යාව 1,000ක් විතර වගේ ප්‍රමාණයක් තමයි වාර්තා වෙලා තින්නේ. නමුත් ප්‍රංශය ඔවුන්ගේ ආසාදිතයන් 60,000ක් ඉන්නකොට 5,000කට අධික තිරිසක් එකකින් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි බ්‍රිතාන්‍ය මේ වෙනකොට බ්‍රිතාන්‍ය ආසාදිතයන් සංඛ්‍යාව 35,000ක වගේ ප්‍රමාණය තියෙනකොට ජීවිතක්ෂයට පත් වෙච්ච සංඛ්‍යාව මරණයට පත් වෙච්ච සංඛ්‍යාව 3,000ක් වගේ තියෙනවා. ඉතින් බ්‍රිතාන්‍යෙත් මේ මරණ සංඛ්‍යාව ඉදිරියේදී වැඩි වෙයි කියන ඒ බිය ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් බ්‍රිතාන්‍ය තමන්ගේ තියෙන ඒ රෝහල් ප්‍රමාණයත් ඒ වගේම රෝහල් වල ඇඳන් ප්‍රමාණයත් වැඩි කිරීම සඳහා පහුගිය සති දෙකේදී ලොකු පරිශ්‍රමයක් අරගෙන තියෙනවා. ඉතින් බ්‍රිතාන්‍ය ඒ වගේ පියවර ගන්න අතරතුරේදීම ප්‍රංශය දැන් උත්සාහ කරන්නේ ඔවුන්ට මේ කාරණාව පාලනය කරන්නට බැරි නිසා අසල්වාසී රටවලට ඒ තමන්ගේ රෝගීන් යැවීම සඳහා ඒ කටයුත්ත දැන් යුරෝපයේ සිද්ධ වෙමින් පවතිනවා.
අපි දැන් මේ ආසියාතික කලාපය පිළිබඳව අවධානය යොමු කරමු. මේ එහිදී අපි රටවල් කිහිපයක් පිළිබඳව මේ විශේෂංගයේ නිරන්තරයෙන්ම අවධානයට ලක් කළා. චීනය ඉතින් අනිවාර්යයි. ඊට අමතරව කොරියාව, ජපානය, ඉන්දියාව වගේ රටවල් පිළිබඳව ප්‍රමුඛයෙන් කැපී පෙනුණා ගත්ත ක්‍රියාමාර්ග. එතකොට රටවල් අක්‍රිය කරන්න ලොක්ඩවුන් කළා යම් ක්‍රියාමාර්ග ගන්න වුණු සූදානම සහ මේ රෝග ව්‍යාප්තිය සම්බන්ධව කතාබහ කරද්දී. අමල්, මේ රටවල් පිළිබඳව කතාබහ කරද්දී අපිට මොනවද මේ වෙනකොට ආරංචි වෙන විශේෂතා?
ජපානයේ බැලුවොත් මේ වෙනකොට ජපානයේ ඇත්තටම අනෙකුත් රටවලට සාපේක්ෂව ඔවුන් ඇඳිරි නීතිය පැනවීම හෝ ලොක්ඩවුන් එකට ගිහිල්ලා තිබුණේ නැහැ. නමුත් දැන් ජපානයත් සෑහෙන දුරට ඒ අලුත් ක්‍රියාමාර්ග ගැනීමින් තියෙනවා කියලා වාර්තා වෙනවා. මොකද ජපානයේ තියෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,500ට දැන් කිට්ටු වෙමින් පවතිනවා. නමුත් ජපානයේ මරණ සංඛ්‍යාව බොහොම අඩුයි. දැනට අනිත් රටවල් එක්ක සාපේක්ෂව ගත්තාම 60%කට අඩු සංඛ්‍යාවක් තමයි ජපානයේ දැනට මේ රෝගයෙන් මිය ගිහිල්ලා තියෙන්නේ. අපි බැලුවොත් දකුණු කොරියාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10,000කට ආසන්න වෙලා තියෙනවා. නමුත් දකුණු කොරියාව ලෝකයේ කිසිම රටක් නොකරන විදිහට කොරෝනා වෛරසය තියෙනවද නැද්ද කියන කාරණාව පරීක්ෂා කරන්න ඔවුන් මේ ටෙස්ටිං අනිත් කිසිම රටකට වඩා බොහොම දැඩිව කරපු රටක් හැටියට ඒ තුලින් පුද්ගලයන්ව ඒ පරීක්ෂණයට භාජනය කිරීම තුලින් රෝගයේ පැතිරීම අඩු කරන්නට, එහෙම නැත්නම් රෝගය මෙල්ල කරන්නට ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් දකුණු කොරියාව ඇත්තටම දැන් අනිකුත් රටවල් වලට ආදර්ශයක් හැටියට හුඟක් අය කතා කරනවා. මොකද මේ ටෙස්ටිං තුලින් ඔවුන් රෝගයේ ව්‍යාප්ත වීම පාලනය කරපු නිසා. ඒකම චීනයේ මේ රෝගය ඇත්තටම ආරම්භ වුණේ චීනයේ හුබේ ප්‍රාන්තයේ වුහාන් නගරේ. දැන් මේ වෙනකොට මාස දෙකක කාලයකට ලොක්ඩවුන් කරලා තිබිච්ච වුහාන් නගරය දැන් නැවතත් යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා. මොකද චීනය දැන් වාර්තා කරනවා ඔවුන්ට අලුතින් ආසාදිතයන් හම්බ වුණේ නැtei කියලා. ඉතින් චීනය සම්පූර්ණයෙන්ම වාගේ මේ වෙනකොට කොරෝනා වෛරසය පාලනය කරලා තියෙනවා. චීනයේ බොහෝ කර්මාන්තශාලා නැවත විවෘත කරලා තියෙනවා. විශේෂයෙන්ම යුරෝපයේ සහ ඇමරිකානු කලාපයේ රෝගය උත්සන්න වෙනවත් එක්කම ඊට සාපේක්ෂව චීනය දැන් බොහෝ දුරට ඒ තත්ත්වය පාලනය කරලා යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා. අපි බැලුවොත් ඒකම ඉන්දියාවේ දැන් මේ වෙනකොට සති 3ක කාලයකට ලොක්ඩවුන් එකක් තියෙනවා ඉන්දියාව පුරාම. නමුත් ඉන්දියාවේ බොහොම පියසුළු ආරංචියක් ආවා. ඒ තමයි මුම්බායේ තියෙන ලොකුම ධාරාවී කියන ඒ පැල්පත් කලාපය එතන ආසාදිතයන් කිහිප දෙනෙක් හමු වුණයි කියලා වාර්තා වෙනවා. මොකද මේ වගේ ලෝකේ වැඩිම ජනාකීර්ණ ප්‍රදේශයක මේ වගේ වෛරසයක් ආරම්භ වුණොත් ඒක ඉතාමත්ම කෙටි කාලයකදී බොහොම දැඩිව ව්‍යාප්ත වෙන්න පුළුවන් කියන ඒ බිය නිසා මේ වෙනකොට ඉන්දියා බලධාරීන් දැඩි පියවරගෙන අරගෙන තියෙනවා මේ ධාරාවී කියන ඒ පැල්පත් ප්‍රදේශයේ ඉන්න පුද්ගලයන් විරෝධායනයට ලක් කරන්න. ඉතින් ඉන්දියාව සති 3කට මේ විදිහට වසා තැබුවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තියෙන මේ ධාරාවී ප්‍රදේශයේ ඒක තමයි දැන් අලුත්ම අපි කියන මේ හොට්ස්පොට් එක හැටියට දැන් මතුවලා තියෙන්නේ.
හොඳයි, අපි මීළඟට ලංකාව කෙරෙහි අවධානය යොමු කරමු. අපේ මව්බිමෙහි මේ වෙනකොට අවාසනාවන්ත ලෙසින් අපිට කොරෝනා වෛරස ආසාදනය වීමෙන් සිදුවුණු හතරවෙනි මරණයත් අද වෙනකොට වාර්තා වෙනවා. ආසාදිතයන් මේ වෙනකොට 151ක් විදිහට වාර්තා වෙනවා. අමල්, දැන් ලංකාවේ තත්ත්වය කොහොමද? දැන් මේ කොරෝනා වෛරස මර්ධනය සම්බන්ධයෙන් ඉතාමත්ම කාර්යශූරය ක්‍රියාමාර්ග අරගෙන යනවා අපි දකිනවා. ඊට අමතරව දැන් මේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධව අරගෙන යන ක්‍රියාමාර්ග, ඒත් එක්කම රටේ ආර්ථිකය, ඒ සම්බන්ධයෙන් රජයක් විසින් ගත්ත තීන්දුව తీරන ඒවත් අපි දැනගන්නට කැමතියි මේත් එක්කම.
ඔව් දිලක්ෂ, ඇත්තට මේ වෙනකොට ශ්‍රී ලංකාව මාර්තු මාසේ 20 වෙනිදා ඉඳලා ඇත්තටම මුළු රටම ලොක්ඩවුන් එකක නැත්නම් ඇඳිරි නීතියට යටත්ව තමයි පවතින්නේ. ඉතින් මෙතනදී සෞඛ්‍ය තත්ත්වයේ තියෙන ඒක යම් කිසි විදිහකට පාලනයකට ලක් වුණාට ආර්ථික වශයෙන් ලංකාව ඉතාමත්ම දරුණු තත්ත්වයකට මුහුණ පාලයි කියන එක තමයි වාර්තා වෙන්නේ. රජය දැන් නිවේදනය කළා තියෙනවා, රජයට විදේශ විනිමය ලොකු අවශ්‍යතාවයක් මේ අවස්ථාවේදී මතුවලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒකම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැන් ඉල්ලීමක් කළා තියෙනවා. ශ්‍රී ලංකාව ගෙවන්න තියෙන ණය, ඒ ණය අත්හිටවීමේ වැඩපිළිවෙලකට ශ්‍රී ලංකාවට උදව් දෙන්න කියලා ඒකම ශ්‍රී ලංකාවේ මහ බැංකුව දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඔවුන් ආරාධනාවක් කරනවා කියලා විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ තියෙන ඒ තැන්පතු මුදල්, ඒ රටවල තියෙන තැන්පතු මුදල් ශ්‍රී ලංකාවේ බැංකුවලට ගෙනෙන්නටයි කියලා. මොකද ඒවා ශ්‍රී ලංකාවේ බැංකුවලට ගෙනාවොත් ඒවා ශ්‍රී ලංකාවේ විදේශ සංචිත හැටියට ගණන් ගැනනොත් ශ්‍රී ලංකාවේ දැනට ඉතාමත්ම ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වන රුපියල යම් කිසි විදිහකට ස්ථාවර තත්ත්වයක පවත්වා ගැනීමට ඒක උදව් වෙයි කියලා. මාසයක විතර කාලයක් ඇතුළතදී ශ්‍රී ලංකාවේ රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල වශයෙන් අවප්‍රමාණ වෙලා තියෙනවා. මාසයකට කලින් ඇමරිකානු ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල් 180ක් විතර ලැබුණා. දැන් ඒක 192.50 විතර වගේ ප්‍රමාණයකට අවප්‍රමාණය වෙලා තියෙනවා. ඉතින් ආර්ථික පැත්තෙන් බලපුවාම, විදේශ විනිමය පැත්තෙන් බලපුවාම ශ්‍රී ලංකාව ඉතාමත් අර්බුදකාරී තත්ත්වයකට දැන් මුහුණ දෙමින් තියෙනවයි කියන එක තමයි වාර්තා වෙන්නේ. මහ බැංකුවත් ඒ වගේම රජයත් මේ වෙනකොට සියලුම අත්‍යවශ්‍ය නොවන ආනයන අත්හිටවීමට කටයුතු කරලා තියෙනවා. ගිය සතියේ වෙනකොට වාහන ගෙන්වීම අත්හිටෙව්වා. දැන් මේ සතියේ වෙනකොට ආහාර ඉන්ධන සහ බෙහෙත් ද්‍රව්‍ය ඇරෙන්නට අනෙකුත් දේවල් ලංකාවට ගෙන්වීම අත්හිටවීමට දැන් තීන්දුව කරලා තියෙනවා.
අමල්, තවත් තොරතුරක් අපිට වාර්තා වෙනවා. දැන් සාමාන්‍යයෙන් ලෝකයේ මේ වගේ විශාල වසංගත ව්‍යසන යුද්ධ යම් අර්බුදකාරී වාතාවරණ ස්වාභාවික ආපදා මේ වගේ ඕනෑම කාරණයකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස් වෙලා ඒ සඳහා අවශ්‍ය යම් පීවර ගන්නට යම් යම් සාකච්ඡා වාර පැවැත්වෙනවා. නමුත් අපිට ආරංචි වෙනවා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ තාමත් මේ කොරෝනා වෛරස වසංගතය පිළිබඳව නිශ්චිත සාකච්ඡාවක් කරලා නැහැ කියලා. මේ සම්බන්ධව මොකද්ද මේ තත්ත්වයට හේතුව? ඔබට මොනවද වාර්තා වෙන්නේ පිළිබඳව?
ඔව් දිලක්ෂ, ඇත්තටම මේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අර නිත්‍ය නියෝජිතයන් 5 දෙනා ඔවුන් අතර එකඟතාවයක් තාමත් ඇති වෙලා නැහැ කොහොමද ලෝකය මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියලා. විශේෂයෙන්ම දැන් ආරක්ෂක කවුන්සලේ ඉන්න නිත්‍ය නොවන සමාජිකයන්ගෙන් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. දැනට ලෝකයේ යුද කලාපවල සටන් විරාමයක් වගේ දේවල් ඇති කරන්නට කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා මුළු ලෝකයම එකතු වෙලා කටයුතු කරන්න ඕනේ කියන යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. නමුත් මෙතනදී ඒ නිත්‍ය සමාජිකයන් අතුරින් චීනය විරෝධත්වයක් පළ කරලා තියෙනවා මේ කාරණාව සම්බන්ධයෙන්. ඔව්, මෙතනදී චීනය පෙන්වා දීලා තියෙන්නේ මේ වෛරසය පිළිබඳ ප්‍රශ්නය ලෝක සාමයට, එහෙම නැත්නම් ලෝකයේ ආරක්ෂාවට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මේක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සාකච්ඡාවට ගත යුතු කාරණාවක් නෙමෙයි කියලා. නමුත් අනෙකුත් රටවල් මේ වෙනකොට දැඩිව ප්‍රකාශ කරන්නේ මෑත ඉතිහාසයේ මුළු ලෝකයේම මුහුණ පාපු දරුණුතම තර්ජනය හැටියට මේක සැලකිල්ලට අරගෙන ඒ සඳහා මුළු ලෝකයේම එක්ව පියවරක් ගන්නට ඕනේ කියලා. ඉතින් චීනය හැරෙන්නට අනෙකුත් රටවල් මේ කාරණාවේදී දැනට අලුත් යෝජනාවකුත් ඉදිරිපත් කරලා තියෙන රටවල් 9 එකතු වෙලා ඒ රටවල් තමයි ජර්මනිය, ඩොමිනිකන් රිපබ්ලික් රාජ්‍ය, එස්තෝනියාව, ඉන්දුනීසියාව, නයිජර් රාජ්‍ය, වියට්නාමය, ටියුනීසියාව, සෙන් වින්සන් ඇන් ග්‍රෙනඩීස් කියන ඒ රට, ඊට අමතරව බෙල්ජියම මේ වෙනකොට ඒ යෝජනාව කරලා තියෙනවා. දැන් ඒක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඒ නිත්‍ය නියෝජිත, එහෙම නැත්නම් මේ නිෂේධ බලයේ තියෙන ප්‍රබල රටවල් 5ක් තමයි දැන් ඒක ඉතුරුලා තියෙන්නේ මේ කාරණාව පිළිබඳ කොහොමද මුළු ලෝකයේ හැටියට ඉදිරියේදී කටයුතු කරන්නේ කියලා.
ඔව් අමල ඔබ සඳහන් කරපු ආකාරයට මේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයන් පස් දෙනා, ඒ කියන්නේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව, චීනය, මේ රටවල් පහෙන් අපි දන්නවා මේ කොමියුනිස්ට් රටවල් විදිහට තියෙනවා මේ රුසියාව සහ චීනය. එතකොට ගොඩක් වෙලාවට මේ තීන්දුව తీරන ගැනීමේදී මේ රටවල් දෙක එකට එක්ව ක්‍රියා කරන ආකාරයක් අපි දකිනවා. දැන් චීනයේ ආරක්ෂක මණ්ඩලයේදී මේ සාකච්ඡාව කරන්නට අනවශ්‍යයි කියලා කියන්නේ මොකද? ඇමරිකාවත් චීනයත් අතර මේ වෛරසය හට ගැනීම සම්බන්ධ වන අර්බුදයක් මේ වෙනකොට අපි දකිනවා. දෙගොල්ලෝ දෙගොල්ලන්ට ඇඟිල්ල දිගු කරගනිමින් සිටිනවා, මේගොල්ලෝ තමයි වැරදි කියලා. මේ කාරණාවද හේතු වෙලා තියෙන චීනය මේකට පස්ස ගහන්න?
ඔව් දිරක්ෂි, බොහෝ වෙලාවට මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති බොහොම ඍජුවම චීනයට චෝදනා කරනවා මේක චීනය විසින් ආරම්භ කරපු වෛරසයක් කියලා. ඔහු දිගින් දිගටම මේ වෛරසය හඳුන්වන්නේ කොරෝනා වෛරසයක් හැටියට නෙමෙයි, මේක චයිනීස් වෛරස් එකක්. එමෙස චීන වෛරස් එකක් හැටියට තමයි ඔහු දිගින් දිගටම හඳුන්වන්නේ. ඉතින් මෙතනදි ඒ නිසාම තමයි චීනය බොහොම දැඩිව කියා සිටින්නේ මේ වෛරසය පිළිබඳ ප්‍රශ්නය සාමිරිමත ලෝකයේ ආරක්ෂාවට ප්‍රශ්නයක් නෙමෙයි, ඒ නිසා ආරක්ෂක මණ්ඩලය මේ පිළිබඳ සාකච්ඡා කළ යුතු නැතේ කියලා. මේ වෙනකොට ඇමරිකාව උපකරණ චීනෙන් ලබා ගැනීමට කටයුතු කරලා තියෙනවා. සමහර රටවල් චීනයට චෝදනා කරලා තියෙනවා ඒ ලබා දෙන උපකරණවල ඒ ප්‍රමිතිය හරිනෑ, ඒවා හරියට වැඩ කරන්නේ නැහැ කියලා. නමුත් එවැනි චෝදනා එල්ල කරත් චීනය මේ වෙනකොට බොහෝ රටවල් වලට මේ ටෙස්ට් කිට් වගේ දේවල් ලබා දීමට, එහෙම නැත්නම් මේ මුහුණු ආවරණ වෛද්‍යවරු පාවිච්චි කරන ආරක්ෂක උපකරණ ලබා දීම කටයුත්ත චීනය දිගින් දිගටම කරමින් ඉන්නවා. මොකද තමන්ගේ රට තුළ දැන් වෛරසය පාලනයකට පත් වෙලා තියෙන නිසා. නමුත් ඒ බටහිර රටවල් චීනයත් සමග ලොකු පටලැවිල්ලක් තියෙනවා මෙතන, එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීම. ඉතින් ඒ නිසාවෙන් තමයි බොහෝ වෙලාවට චීනය විරුද්ධ වෙලා තියෙන්නේ මේක ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවට, එහෙම නැත්නම් ආරක්ෂක මණ්ඩලයේ න්‍යාය පත්‍රයට වෛරසය ඇතුළත් වීම සම්බන්ධයෙන්.
හොඳයි මල්ල, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා ලෝකෙ පුරාම මේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධ වන අලුත්තරතුරු මේ සතියේදීත් සමීප කිරීම පිළිබඳව. අපි නැවතත් ලබන සතිය සිකුරාදා මේ විශේෂාංගයෙන් හමුවෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දෙවියනේ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.